Honorable Anurakarna Tilaka, you have 14 minutes.
ඒ මිස්තුති චාමර සම්පත් මහත්තයා කතා කරන් පස්සේ කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා ඇත්තටම. හැබැයි මේ එතුමා රවීන්ද්‍ර බණ්ඩාර ගරු මන්ත්‍රීතුමාගේ කතාව අහගෙන හිටියේ නම් ওই අර 1 මෙගා වෝට් එකක්වත් එකතු කරේ නැහැ කියන එක කියන්නේ නැහැ. මොකද එතුමා එයාගේ කතාවේද පැහැදිලි කරා 702 මෙගා වෝට් එකතු කරපු විදිය 2025 අවුරුද්ද ඇතුළේ. ඔව්. හරි. ඊට පස්සේ මම මගේ කතාවට එන්නම්. 2026 අවුරුද්දේ බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ සාකච්ඡා කරන කාලේ අපි විසින් සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා කියලා අපි හිතනවා. විශේෂයෙන් අපි දන්නවා දැනටමත් අපි 2026 අයවැය පිළිබඳ ඉදිරිපත් කරද්දී අපි කිව්වා 2025 අපි බලාපොරොත්තු වෙන්නේ උනේ මේ ආර්ථික ස්ථායීකරණය කිරීම. හැබැයි එතනින් පස්සේ අපිට 2026 අපේ ප්‍රමුඛතම අරමුණ හැටියට ගන්නේ මේ සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න. අන්නේ ආර්ථික වර්ධන වේගය අත්පත් කරගන්න නම් බලශක්ති අමාත්‍යාංශයේ හැටියට ගෘහත් විදුලි පාරිභෝගිකයා ඒ වගේම ඉන්ධන පාරිභෝගිකයා ගැන සැලකිල්ලට ලක් කරනවා වගේම එයාට සාධාරණ මිලකට කාර්යක්ෂමව ඒ සේවාවන් ලබා දෙනවා වගේම විශේෂයෙන් කර්මාන්ත සහ සේවාවන් සඳහා අවශ්‍ය වන බලශක්තිය සැපීමේ අනේ ආර්ථික වර්ධන වේගය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සැපීමේ වගකීම මෙන්න මේ බලශක්තියට තියෙන්න ඕන. ඒ නිසා අපි මේ අයවැය තුල අපි විසින් සැලකිල්ලට ගන්න ඕනේ මේ විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා කරනකොට මෙන්න මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා 2025 අවුරුද්ද තුල කරන ලද කාර්යයන් මොනවද? ඒ වගේම 2026 අවුරුද්ද තුල කරන්න බලාපොරොත්තු වෙන කාර්යයන් පිළිබඳ මෙන්න මේ කරුණු පිළිබඳ අවධානය යොමු කරලා සාකච්ඡා කරනවා නම් එතනින් තමයි අපිට මේ වගේ සාකච්ඡාවක හොඳම ප්‍රතිඵල අපිට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා ප්‍රධාන වශයෙන් කර්මාන්ත හා සේවාවල තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි බලශක්තියේ තියෙන පිරිවැය. සා වරින් වර අඩු කිරීම ඒ වගේම වඩුරුණඩ වැඩි කිරීම සිද්ධ වුණත් අපි රජයේ බාර ගන්න කාලෙත් එක්ක බලද්දි 11%කින් විදුලි වල අඩුවෙන් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ සමහරුන්ට ඒක අමතක වුණාට. ඒ වගේම අපි දන්නවා මේක ප්‍රමාණවත් නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල අපේ දේශ උමනාව තුල අපි කිව්ව අඩුම ගන්න මේ ඒවකට තිවිච්ච ප්‍රමාණයෙන් තුනෙන් එකක්වත් අඩු වෙන්න ඕන කියලා. ඒ ස්ථාවරය අපි වෙනස් කරලා නැහැ. අපේ සැලසුම් සකස් වෙන්නේ අපේ වැඩපිළිවෙල සකස් කරන්නේ අන්නේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා. එතෙන්දී අපි දන්නවා ප්‍රධාන වශයෙන් අපේ විදුලි ජනනයේදී විශේෂයෙන් ඒ ප්‍රභවයන්ගේ ලැබෙන දායකත්වයේ ඒ අංශ වලින් ගත්තාම පුනර්ජනනීය බලශක්ති වලින් 76.2%, පුනර්ජනනීය නොවන වලින් 29.8%, මේක තමයි වැඩි වියදමක් දරන්නේ. එතකොට පුනර්ජනනීය වලින් ලාභ ඒක තමයි ලාභ මේක. හැබැයි ජල විදුලියෙන් තමයි වැඩිම කොටස එන්නේ. විශාල ජල විදුලියෙන් 138% විතර ප්‍රමාණයක් එනවා. ඒ සඳහා ₹2-3 අතර ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ. ඒ වගේම කුඩා ජල විදුලි බලාගාරවලින් 10% විතර ජනනය වෙනවා. හැබැයි ඒවට ₹6-7 වගේ ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ. මෙහෙම බැලුවාම ඇත්තරම ජල විදුලිය තමයි වඩාත්ම ලාභදායි ජනන ප්‍රභවයක් හැටියට තියෙන්නේ. නමුත් අපි දන්නවා මේ තියෙන විභවය ලංකාවේ ජල විදුලිය සඳහා තියෙන විභවයේ අපි ආසන්න ප්‍රමාණයට ඇවිල්ලා තියෙන්නේ. මේ ක්ෂේත්‍රයේ මීට වඩා පුළුල් කරන්න අවස්ථාවක් තියෙනවා නම් තියෙන ඉතාමත් ටිකයි. එනිසා අපි වැඩියෙන් අවධානය ඒ වගේම නියඟය වගේ කාලවල මේකෙන් ලැබෙන විදුලිය ජනනය සීමා වෙන නිසා අපිට වෙනත් විකල්ප වලට යන්න සිද්ධ වෙනවා. එනිසා ජල විදුලි ක්ෂේත්‍රයේ අපිට යන්න පුළුවන් අවස්ථාව තියෙන ඉතාමත් සීමිත ප්‍රමාණයක්. ඒ නිසා විශ්වාසදායක ඒ වගේම ස්ථාවර විකල්ප පුනර්ජනනීය ප්‍රභවයට අපි යොමු වෙන්න ඕන. ඒ සඳහා අපිට තියෙන සුළඟ සහ සූර්ය බලය. දැන් කලින් ප්‍රකාශ කරා වගේ 2025 අවුරුද්දේදී මේ සෝලා වලින් 97.35% එකතු කරන්න විදුලි බල අමාත්‍යාංශයේ සමත් වෙලා තිනවා. ලෑන්ඩ් බේස් සෝලා වලින් 112.85 මෙගාවොට්, ඒ වගේම රූප් ටොප් සෝලා වලින් 584.5 සූලා රූප් ටොප් අර වහල මත සූර්ය පැනල ගැන කතා කරනකොට අමතුතුමත් ඒ වගේම
බණ්ඩාර මන්ත්‍රීතුමත් ඒ ගැන සඳහන් කරා. හැබැයි මම පොඩි කාරණයක් එකතු කරන්නම් ඒකට. මේ සෝලාවල මිල සංශෝධනය කරා ඇත්ත 27 තිබුණේ. හැබැයි මේ රුපියල් 27 තියෙනකොට අවුරුදු 20කට ගිවිසුම් ගත වෙන්න ඕන. ඒතර අවුරුදු 20ක් පුරා රුපියල් 27 ගන්න ඒකකේට ගෙවන්න ඕන. එතකොට ඒක හිතන්නේ අපි මේ පිළිබඳ කල්පනා කරනකොට අපි ඇත්තටම කල්පනා කරන්න ඕන ආයෝජකයාට තමන්ගේ ආයෝජනය සඳහා සාධාරණම ලාභදායි වෙනවා වගේම පාරිභෝගිකය ගැන හිතන්නත් ඕන. අපි පිරිවැය අඩු කරගන්න ඕන නම් සාධාරණ වඩා ලාභ මිලකට විදුලිය පාරිභෝගිකයට දෙන්න ඕන නම් මේ ජනනයේ මිල අඩු කරගන්න ඕන. රුපියල් 27 ගානේ අවුරුදු 20ක් 30ක ගෙවලා අපි කොහොමද ගණනේ අඩු කරගන්නේ? ඒ නිසා ඒ වගේම තමයි මම කියන්න කැමති, කවුරු හරි කියනවා නම් දැන් මේ රුපියල් 19 රුපියල් 21 තියෙන ඒ මිලට ගත්තත් අවුරුදු 5ක් 6ක් ඇතුළත තමන් කරන තමන් මේ සෝලා වලට කරන ආයෝජනය ආපහු ගන්න පුළුවන්. එහෙම නොවන කෙනෙක් ඉන්නවනම් ඒ කර්මාන්තය පිළිබඳ අවබෝධයක් නැතුව තමයි කතා කරන්නේ. ඇත්තටම එහෙම කවුරු හරි ඉන්නවනම් කවුරු හරි එකෙක් ඉන්නවනම් ඒ ප්‍රමාණයට කරන්න බෑ කියලා මම ආරාධනා කරන්න කැමතියි අයට එන්න අපේ ගාවට. අපි පෙන්නන්නම් ගුණාත්මකව ඒ වගේම උසස් නිමාවකින් යුතුව ඒක දෙක කරගන්න ආයතන වලට යොමු කරන්න අපිට කැමති, කිසිම කොමිස් මුදලක් ගන්න නැතුව. ඒ වගේම ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕන මෙන්න මේ 2025 අවුරුද්දේ තවත් මෙගාවොට් 200ක අවශ්‍ය වන සක්‍යතා අධ්‍යනයන් ඒ වගේම පාරිසරික වාර්තාවන් කැඳවන කටයුතු ආරම්භ කළා තියෙන්නේ. සියඹලා ආණ්ඩුවේ මෙගාවොට් 100ක් ඒ වගේම මුල්ලි කුලම්බල මෙගාවොට් 50 ඒකක දෙකක් ඒ සඳහා කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම ගොඩබිම් මත ඉදිකරන සෝලා 100 මෙගාවොට් 180ක් සඳහා පූර්ව සක්‍යතා ආදනයක් කරගෙන යනවා. අනුරාධපුරයේ මෙගාවොට් 100ක් ඒ වගේම ආඩමඩුවේ මෙගාවොට් 80ක් ඒ වගේම ජලය මත පාවෙන සූර්ය බලය ජලාගාර මෙගාවොට් 150ක් සඳහා පාරිසරික අධ්‍යනයක් මේ වෙනකොට කරමින් යනවා. ඒ වගේම සක්‍යතා අධ්‍යනයක් මේ වෙනකොට කරගෙන යනවා. රිදියගම මෙගාවොට් 50ක් ඒ වගේම දැදුරුය මෙගාවොට් 100ක් ආදී වශයෙන්. ඊළඟට අපේ සුළං බලයෙන් විදුලිය නිපදවන සඳහා හොඳ විභවතාවයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් දැනට සාමාන්‍යයෙන් අපේ විදුලි ජනවලෙන් 5ක් 6ක් විතර ප්‍රමාණයක් තමයි අපි සුළඟ පාවිච්චි කරන්නේ. නමුත් ඇමරිකාවේ එන්රේල් ආයතනය විසින් කරපු ADB ආධාර මත කරපු සමීක්ෂණයක් තියෙනවා. ඒ අධ්‍යයනයක් තියෙනවා. ඒ අධ්‍යයනය තුල කියනවා ගොඩබිම තුල ඇති කරන සුළං බලාගාරවල ගිගාවොට් 100කට යන්න පුළුවන්. ඒ වගේම කලපුව මත ඇති කරන සුළං බලාගාරවලින් ගිගාවොට් 4කට යන්න පුළුවන් විභවතාවයක් ලංකාව තුල තියෙනවා කියලා. ඒ වගේම ලෝක බැංකුවේ කරපු අධ්‍යයනයක් තියෙනවා ඕප්ෂෝ එකේ මුහුදේ නොගැඹුරු ජලයේ ගිගාවොට් 27කට විභවතාවයක්, ඒ වගේම ගැඹුරු ජලයේ ගිගාවොට් 29ක ධාරිතාවක් විභවයක් තියෙනවා. මම කියන්නේ නෑ මේ සියලුම විභවයන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ප්‍රායෝගික තත්ත්වයන් තියෙනවා, ඒ සඳහා අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා, සිදු වෙනවා. ඒ නිසා මේ දේවල් මේ ප්‍රමාණයව ළඟා කරන්න බැරි වුණත් අපිට සැලකිය යුතු අවස්ථාවක් තියෙනවා මේ සුළං බලයෙන් විදුලිය ජනනය කරන්න. මොකද අපේ දැන් තියෙන අවස්ථාව දැන් ප්‍රමාණය ගත්තොත් ගිගාවොට් 2.3 ගණනක් තමයි අපිට දැනට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම 2.9ක් තමයි දැන් අපේ ලංකාවේ අවශ්‍යතාවය. නමුත් අපි දැන් සුළං බලයෙන් නිෂ්පාදනය කරන්නේ මෙගාවොට් 260කට ආසන්න ප්‍රමාණයක් විතරයි. ඒ නිසා අපි හිතනවා මෙන්න මේ විභවය දැනට තියෙන විභවය මෙන්න මේ විභවය අපි හොඳින් පාවිච්චි කරලා තියෙන්න ඕන කියලා. දැන් ඔබතුමාලා ගොඩක් අවස් දෙනෙක් කතා කරා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කරා, ඒ වගේම සූර්ය බල සංග්‍රාමය ගැන කතා කරා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ බොහෝ ව්‍යාපෘති ආරම්භ කරද්දි බොහෝ වැඩ කටයුතු ආරම්භ කරද්දි ඒ සම්බන්ධයෙන් නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් තියුන්නේ. ඒ ජාතික ප්‍රතිපත්තිය නොමැතිකම නිසාම නිශ්චිත සැලැස්මක් තියුන්නේ. ඒ වයින් ඇතිවන අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් තිබුණේ. ඒ විදිහට වැඩ කරලා තමයි එහෙම් මෙන් අතගාලා තමයි සමහර ව්‍යාපෘති ආරම්භ කරේ. ඒ නිසාම විශේෂයෙන් සූර්ය බලය වගේ එකේ අතිශය සංවේදීව තියෙන විභවයක්. ඒතර ඒ බයක ඇති වෙන පද්ධති වලට ගැටළු ඒ කලමනාකරණය කරගන්නේ කොහොමද කියන පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා තිබුණේ. ඒ නිසා ඇත්තරම දැන් අපි කල්පනා කරගෙන යනවා හයිඩ්‍රජන් බලශක්ති විභවයක් හැටියට පාවිච්චි කරලා ඉදිරියේදී අපේ බලශක්ති අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න කොහොමද කියලා. අපි දන්න ලෝකේ ජපානයේ ෆුකුෂිමා නගරය ගත්තොත් ලෝකේ විශාලතම හරිත හයිඩ්‍රජන් බලාගාරය තියෙන්නේ. ඒ වගේම කෝබේ නගරය තමයි ලෝකේ පළමුවරට 100%ක්ම හයිඩ්‍රජන් වලින් දුවන ගෑස් ටර්බන් යන්ත්‍රය තියෙන්නේ. සෝලා වලින් සහ නෙට් එකෙන් ගන්න ඉලෙක්ට්‍රිසිටි වලින් හයිඩ්‍රජන් හදලා කාබන් ඩයොක්සයිඩ් ශූන්‍ය විමෝචනයක් තියෙන විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ වගේම ප්‍රවාහනයේදී දකුණු කොරියාවේ සියොල් උල්සාන් වගේ නගරවල බස් සහ ටැක්සි මේ හයිඩ්‍රජන් පාවිච්චි කරලා දුවනවා. ඒ වගේම ටොයෝටා සමාගම මිරාජ් හයිඩ්‍රජන් කාර් හදලා තියෙනවා. හුන්ඩායි නිකොලා වෝල්වෝ වගේ ආයතන ඒ සඳහා යොමු වෙමින් පවතිනවා ජර්මනියේ. ඇතරම දුම්රිය දුවන හයිඩ්‍රජන්. ඒ කියන්නේ මම මේ උදාහරණ කීපය ගත්තේ මෙන්න මේ හයිඩ්‍රජන් කියලා කියන්නේ අනාගතයේ ප්‍රබවයක් හැටියට භාවිත කරන්න පුළුවන්. අපි දන්නවා අපිට ඒ වගේ තත්යකට යන්න තව සෑහෙන කාලයක් ගත වෙයි. හැබැයි ඒ සඳහා තියෙන ප්‍රතිපත්තිමය කාරණා අපි දැනටමත් අවධානය යොමු කළා කටයුතු කරන්න ඕන. ඒ නිසා තමයි පහුගිය මේ අවුරුද්දේ 2025 සැප්තැම්බර් මාසේ මේ හයිඩ්‍රජන් ප්‍රතිපත්තිය හදන වර්ක්ෂොප් එකක් තියලා ඒ හයිඩ්‍රජන් ප්‍රතිපත්තිය එළිදක්වන්න අවශ්‍ය වන මූලික කටයුතු දැන් සියල්ල සකස් කළ ඉවරයි. මම හිතනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට ඒ හයිඩ්‍රජන් ප්‍රතිපත්තිය එළිදක්වන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. ඒ විතරක් නෙමේ ඒ ප්‍රතිපත්තිය හෙළිදෙනවට එක්ක කැරි පොලිසිය එක කොහොමද එන්න ඕන, බැටරි ප්‍රතිපත්තිය කොහොමද එන්න ඕන, ඒ වගේම ඒ අවශ්‍ය වන විද්වත් කමිටු භාවිත හදලා තියෙනවා ඒ ප්‍රතිපත්ති හදන්න. ඒ විතරක් නෙවෙයි උපාය මාර්ගික ඒවා ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සකස් කරන්න, ඒ වගේම ඒ සඳහා ආරක්ෂක වන සේෆ්ටි රෙගුලේෂන් හදන්න, ස්ටෑඩර්ඩ් ප්‍රමිතීන් හදන්න, ඒ වගේම ඒ දේවල් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මාර්ග සිතියම රෝඩ් මැප් එක හදන්න මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා 2026 අවුරුද්ද වෙනකොට ඒ කටයුතු සම්පූර්ණ කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒ නිසා තමයි ඇත්තටම ජනාධිපතිතුමා තමන්ගේ අයවැය කතාවේදී ඒ හයිඩ්‍රජන් ප්‍රබවයක් හැටියට බලශක්ති ප්‍රබවයක් හැටියට කටයුතු කරන පිළිබඳ සඳහන් කරේ. මෙන්න මේ
මත
ඉඳගෙන ඒ වගේම හැබැයි සමහරුන්ට ඒ වැහුන්නේ නැහැ, සමහරෙවුන්ට ඇහුණත් සමහර අයට ඇහුණත් ඒව හැඋම්කන් නොදී හිටියා. අපේ පොයින්ට් ඔෆ් ඕඩර් මන්ත්‍රීතුමා නම් හොඳටම නිදාගෙන හිටියින්ද ඒක ඇහුණෙම නැහැ. බලශක්තිය ගැන කතා කරනකොට අපිට පොසිල ඉන්ධන ගැන කතා කරන්න කතා නොකරම වෙහැ. සාමාන්‍යයෙන් ලංකාවේ හැම අවුරුද්දකටම 4-5% විතර ප්‍රමාණයකින් මේ පොසිල ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙලා යනවා. ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ ජාතික ආරක්ෂාවේ වැදගත් අංගයක් තමයි මේ අඛණ්ඩ බලශක්ති සැපයුම. ඒ නිසා අපිට දැනට තියෙන තොග ගබඩා පහසුකම් තියෙන්නේ සාමාන්‍යයෙන් දවස් 25කට විතරයි. මෙන්න අඩුම ගානේ දින 45කට ප්‍රමාණවත් තොග පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් බලශක්ති අමාත්‍යාංශයේ හැටියට ඝන මීටර 260,000 ප්‍රමාණයකින් මේක වර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් සකස් කළා. දැනටමත් සමහර පියවර අරගෙන තියෙනවා. කොළොන්නාවේ ඝන මීටර 64,000 ටැංකිය හදන්න දැනටමත් පටන් අරගෙන තියෙනවා. බිලියන 3.7ක් ඇස්තමේන්තු කරලා තියෙනවා. 2027 අවුරුද්දේදී ඒක සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුතුරාජවල තවත් ඝන මීටර 40,000ක් බිලියන 3.49ක් යනවා 2027 අවසන් කරන්න පුළුවන් එකම ලැබෙනව තියෙනවා. මම අවසන් කරන්නම් කරුණු දෙකක් සඳහන් කළා. අපි දන්නවා ටැංකි වගේම අපිට සමහරලාට අවශ්‍යයි කොළඹ සිට කොළඹ වරා ඉඳලා කොළොන්නාව දක්වා ප්‍රධාන නල පහකින් තමයි දැනට තෙල් ගෙනියන්නේ. මේක දශක ගාණක් පැරණි නිරන්තරයෙන්ම කාන්දු වෙනවා. සමහරලාට අපි දැක්කා සමහර දේශපාලනඥයන්ගේ ආධාරකරුවන් ඉස්සර කාලවලවල මේක කඩලා තෙල් ගත්ත අවස්ථාවන්. 2027 ඉඳලා තමුන්නාන්සලා උත්සාහ කරා මේ නල මාර්ග දෙකක් හදන්න. හැබැයි බැරි වුණා. 2019 සල්ලි හොයාගෙන මේක කරන්න කියලා කොන්ත්‍රාත් ප්‍රදානය කරා. ඒත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඔන්න දැන් කොළඹ වරායේ ඩොල්පින් තෙල් නැව් තටාංගනේ ඉඳලා කොළොන්නාව නිමාව දක්වා අඟල් 18ක සහ අඟල් 14ක විස්කම්බේ සහිත නල දෙකක් ඉදිරිපත් කන්ස්ට්‍රක්ට් කරන්න. ඒ වගේම ඩොල්පින් තෙල් නැවුත් තටාංගනේ ඉඳලා වරායේ සේරම් ගේට්ටුව දක්වා තවත් අඟල් 12ක නලයක් එලන්න කැබිනට් අනුමැතිය ඇවිල්ලා තියෙන්නේ ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්. මේකේ තියෙන ආර්ථික වටිනාකම ගැනත් මට වචනයක් කියන්න ඕන. සාමාන්‍යයෙන් දැන් ගත්තොත් පැය 6ක් විතර යනවා එක පැය 96ක් විතර යනවා එක නැවක් අන්ලෝඩ් කරන්න. මේ නල මාර්ගයේ ක්‍රියාත්මක වුණොත් ඒක පැය 72 ඉඳලා 48 දක්වා අඩු කරගන්න පුළුවන්. ඒ තුලින් අවුරුද්දකට ඩොලර් ලක්ෂ 48ක් ඉතිරි කරගන්න පුළුවන් කියලා එස්ටිමේට් කරලා
තියෙනවා.
මම අවසන් කරන්නම්. ඒ වගේම දැනට කොළොන්නාවේ තෙල් ගබඩාවේ ඉඳලා කටුනාය දක්වා ඒ ජෙට් A1 ගෙනියන්නේ දුම්රියෙන් සහ ටැංක් බවුසර් වලින්. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ විශේෂයෙන් ඉදිරියේදී සිද්ධ වෙන අවශ්‍යතාවයන් එක්ක. ඒ නිසා මුතුරාජවල ගුවන් යානා ඉන්ධන පහසුකම් සහිත ටර්මිනල් එකක් හදලා ඒ වගේ මුතුරාජවල ඉඳලා කටුනායක නලමගින් ඉන්ධන සපයන්නත් කටයුතු කරලා තියෙනවා. අවසාන වශයෙන් මේ සංවාදයේදී මතුවෙච්ච කරුණු කීපයක් ගැන මම කතා කරන එක කරුණක් පිළිබඳ කතා කරන්න මට අවස්ථාව දෙන්න ගරු නියෝජ්‍ය ගරු සභාපතිතුමනි. එකක් තමයි දැන් සපුගත්කන්ද පිහිරි පහදුව සම්බන්ධයෙන් අපි ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැහැ කියලා කිව්වා. සපුගත්කන්ද පිහිරි පහදුව නවීකරණය කරන්න ඕන සාමාන්‍ය ලංකාව 25ක අවශ්‍යතාවය සැපිරෙන්නේ එතනින්. මේක දවසකට බැරල් 10000ක් දක්වා පිහිරි පහදුව කිරීම සඳහා සැලසුම සකස් කළා. ඒ සඳහා අභිලාෂ කැඳවලා තියෙනවා. අභිලාෂ යෝජනා 20ක් ලැබිලා තියෙනවා. ලේඛන ගොනුගත කිරීම කරන්න යනවා. ඒක ක්‍රියාත්මක කරමින් නුදුරෙදිත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් විපක්ෂ නායකතුමා හැමදාම කතාවක් අවසන් කරන්නේ බොහෝ වෙලාවට අර මැක්කග ඥාය පාවිච්චි කරලා ඩෙප් ස්ට්‍රීක් චක් කරින් බලශක්ති අමාත්‍යාංශය ගැන කතා කරනකොට අවස්ථා අවසානයේදී ඩෙප් ස්ට්‍රීක් චක් කරින් වලින් තමයි කතාව අවසන් කරේ. කොහොම වුණත් අපි දන්නවා බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය සහ ඒක අයර්ථකයට කොයිතරම් දුරට වැදගත්කම තියෙනවද කියන එක අපි අඳුරගෙන තියෙනවා. ඒ සඳහා සැලසුම් සකස් කරමින් අපි ජනතාවට පොරොන්දු වෙච්ච ඒ වගේම ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. කාලය ලබා දුන්නාට බෙහෙවින් ස්තුතියි ගරු සභාපතිතුමනි.